කතානායකරයා විසින් කරනු ලබන නිවේදන විවිධ අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2026 ජූලි 21 වෙනි දින ජාතික පාරිසරික සංශෝධන නැමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. විවිධ අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2026 ජූලි 22 බදාදා එනම් අද දින මධ්‍යාහන 12ට කාරක සභා අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වෙන ලෙස ගරු සමාජික මන්ත්‍රීයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Board of Investment of Sri Lanka for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the annual report of the Ocean University of Sri Lanka for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I also present the annual performance report of the Office of the Parliamentary Commissioner for Administration, Ombudsman, for the year 2025. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection.
Garu Kushikarma Pasampat Idam Saha Vari Marga Amati Tuma.
Garu Katanayaka Tumani. Eda Sisipaha Varsha Sandaha Sri Lanka Minindoru Department Karya Sadaka Vartha Vamidipat Karami. මෙම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් 2022 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2024-25 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොස්ෆේට් සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික ආදේශන කාරක සභාව වෙත යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2025 වර්ෂය සඳහා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා. ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා වෙනුවෙන් 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති කමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික ආදේශන කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැන්වීම් අමාත්‍යතුමා.
උගතනායකතුමනි, 2025 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය, සමබලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය.
ගෞරව සභානායකර වළකලේ, 2025 ஆண்டுக்கான நன்னடத்தை மற்றும் சிறுவர் பராமரிப்பு சேவைகள் திணைக்களத்தின் செயலாற்றுகை அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை சுகாதாரம், வெகுஜன ஊடகம் மற்றும் மகளிர் வலுவூட்டல் பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆற்றுப்படுத்தப்பட வேண்டும் என நான்
பிரேரிக்கின்றேன். கரு பார்லிமேந்து மந்திரி நிஹால் கலப்பத்தி மாதா பெஸ்ஸம் துணாய்.
கரு கதாநாயகத்துமணி, அம்பலந்தோட்டை குடவாய விஹாரப்பார அங்க 489 விஸ்தரண ஸ்தானே பதிஞ்சி ஏம் ரமணி மகாத்மியகி லபுனு பெஸ்ஸமத் අම්බලන්තොට මහමඩල 390 ස්ථානයේ පදිංචි JLP සිලිනෝනා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්, තිස්සමහරා පාදලිගම පුස්සදේව මාවත යන ලිපිනයේ පදිංචි KGA ෂෙහාන් හංසක මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.
ගරු කතානායකතුමනි, නුවරගල පිහිටිය අංක 294 ස්ථානයේ පදිංචි DMIA දිසානායක මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නුමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු චමින්ද විජේසිරි මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
අයිය ප්‍රශ්න අහන ගරු කතානායක.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි අයන් පිළිතුරු අයන් 1 සහල දුම්රිය ව්‍යාපෘති අවලම් කිරීමට තීරණය කළ දිනය ජනාධිපති ලේකම්ගේ 2020 සැප්තැම්බර් 28 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ තීරණය ලද දිනයයි. දෙක අයන්න දෙක ප්‍රවාහන අමාත්‍යංශය විසින් 2020 සැප්තැම්බර් මාස 24 දාතමින් යුක්තව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ අංක 2 යටතේ මෙකී අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීමට හේතු වූ සාධාරණීකරණය 2.1 සහ 2.2 කරුණු අනුව එම තීරණය ගැනීමට පහත කරුණු බලපා ඇත. 2.1 යටතේ දක්වා ඇති පරිදි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂණවරය සමග 2020 සැප්තැම්බර් මාස 18 වෙනි දින පැවති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියේ පිරිවැය ප්‍රතිලාභ ඵලදායි නොවන බැවින් අවසන් කිරීම සුදුසු බවට ඔහු විසින් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත. 2.2 2020 සැප්තැම්බර් මාස 21 දින ඇතිව ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති ලිපිය මගින් මෙම ව්‍යාපෘතිය A. මිල අධික B. ඵලදායි නොවන ව්‍යාපෘතියක් බවත් C. කොළඹ නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් සැපයීම සඳහා සුදුසු ව්‍යාපෘතියක් නොවන බැවින් යන සාධක මත තමයි මේ අහෝසි කරන්න තීරණය කළ තිබේ. අයන්න 3 ශ්‍රී ලංකා රජයට සිදු වූ අලාභය ගණනය කර නොමැත. නමුත් ගරු කතානායකතුමනි වන්දි වශයෙන් මේ ගිවිසුම අවලම් කිරීම නිසා වන්දි වශයෙන් ගෙවා තිබෙනවා ගේම් සඳහා වන අයදුම්පත් අංකය CO1FY017 යටතේ ජපනීසියෙන් ගෙවල තියෙනවා මිලියන් 189ක් 707596ක් 2024 අගෝස්තු 23 වෙනිදා. ඒ වගේම CO1FD017 කියන අයදුම්පත් අංකයට USD මිලියන් 1.031 මිලියන් ගෙවලා තියෙනවා 2024 අගෝස්තු 27 වෙනිදා. CO1LR017 යටතේ ඒ අයදුම්පත් අංකයටතේ LKR මිලියන් 108යි 791299ක් ගෙවලා තියෙනවා 2024 සැප්තැම්බර් 24 වෙනිදා. ඊට අමතරව තව අමතර ගෙවීමකට එම සමාගම මේ ගෙවීම් ප්‍රමාද වීම නිසා ඉල්ලීමක් කළා තිබෙනවා තවත් ඒකට මේ ඉන්ට්‍රස්ට් මේ පොලි ලැබිය යුතුයි කියලා ඒව තාම ගෙවලා නැහැ. ඒ සම්බන්ධව කමිටුවක් පත් කර තිබෙනවා. එහෙනම් සවන් අලාභය ගණනය කරලා නැහැ හරියාකාරව. නමුත් මේ විදිහට තමයි අලාභය ගණනය කරනවා නම් කරන්න වෙන්නේ කියන එක මන්ත්‍රීතුමාන ප්‍රශ්නේ. අයන්න 5 අයන්න 4 විකනකාධිපතිකේ අංක SIF/D/SPR/01/10 හා 2022 දෙසැම්බර් 5 දින ඇතිව නිකුත් කර ඇති නිර්දේශ විකරණ වාර්තාවේ අංක 7 සඳහන් කර ඇත. ඒකේ ගරු කතානායකතුමනි විස්තර රාශියක් තිබෙනවා. මම ඒ නිර්දේශ තිබෙනවා 8යි විකනකාධිපතිතුමාගේ නිර්දේශ නමයක් තිබෙනවා. මන්ත්‍රීතුමාට ඔක්කොම කියවන්න කිව්වොත් වෙලාව යයි.
වංචාවක් තියෙනවද? ඒ
කියන්නේ කද මන්ත්‍රීතුමා?
ඒකට ඔය හිටපු සමහර කාගේ හරි වංචාවක් සිද්ධ වුණා කියන කාරණේ සඳහන් වෙලා තියෙනවා විකන නවත්තා.
එහෙමයි විකනකාධිපති වාර්තාවේ තිබෙන්නේ. මම ඉතාම ඉක්මනින් කීපයක් කියවන්නම්. ඔබතුමා අහන විදියේ දේවල් මේකේ ලියලා නැහැ. නමුත් හතේ එක තියෙන මෙම ව්‍යාපෘති ඒකපාර්ශ්වීය අවලම් කිරීමට ගත් තීරණයේ විචක්ෂණශීලීභාවය තවදුරටත් සමාලෝචනය කර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමේ හෝ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වැනි විටත් වැය කර ඇති නිරාකරණයේ නොවූ බැඳීම් මෙන්ම පවරාගෙන ඇති දේපළ විකල්ප වැඩපිළිවෙළක් සඳහා උපයෝගී කරගෙන මෙම වේදම්වල පවතින අනාර්ථික ස්වરૂපය ආර්ථිකමය තත්ත්වයට පත් කිරීම සඳහා උපරිම ප්‍රයත්න දැරිය යුතුය. 2021 දෙසැම්බර් 21 වෙනි දෙසැම්බර් වෙනි විට ලබාගෙන ඇති මිලියන 5,666ක ණය මුදල නියමිතව තිබූ සහන කොන්දේසි මත ආපසු පියවීමේ සහනය ණයගිවිසුම ඒකපාර්ශ්වීය අවසන් කිරීමෙන් පසුව වුද එලෙසම පවත්වා ගැනීමට අවශ්‍ය එකඟතාවය ලබාගෙන මෙහෙම නිර්දේශ රාශියක් තිබෙනවා. නමයක්. ඊට පස්සේ අයන්න පහ මන්ත්‍රීතුමා හන්නේ එම ව්‍යාපෘති සම්බන්ධ රජයේ ස්ථාවරය කවද කියලා. කලින් ගත තීරණය තමයි තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය මේ අවලම් කරන්න ගත තීන්දුව තමයි දැනට රජයක් වශයෙන් අරන් තිබෙන්නේ පසුගිය කාලෙදී. අප මේ පිළිබඳව නැවත සමාලෝචනයක් කරලා නැවත අලුතෙන් තීරණයක් අරගෙන නැහැ ගරු කථානායකතුමනි. ඒක තමයි දැනුවත් කරන් තියෙන ආයන්න නොයසේ නමේ මන්ද අදාළ නොවේ.
ස්තුතියි. අද දවසේ තියෙන්නේ මේ මම හිතන්නේ න්‍යායපත්‍රයේ තියෙන සියලුම ප්‍රශ්න 50ම දැන් පටන් ගන්නවා නේද? කොමිසුති ඒ කාර්යයටත් විශේෂයෙන්ම ගරු කථානායකතුමනි එමෙතුමා සඳහන් කළා මගේ පිළිතුරේ ඉල්ලීමේදී පළවෙනි ප්‍රශ්නේ රෝමන අංක 2 සඳහන් වෙන කාරණාවත් ඒ වගේම විශේෂ කාරණයක් හැටියට මම ගන්නේ 4 රෝමන අංක 4 විජනාධිපතිවරයාගේ ඉල්ලීම වෙලා තියෙන ඔබ පැවසු විදිහට ගරු එමෙතුමා මේකට දාලා තියෙන යම් පිරිවැයක් තිබෙනවා නම් ඒ පිරිවැය සාපේක්ෂව මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා කියන යෝජනාව තමයි මම හිතන්නේ විගණාධිපතිවරයාට. මොකද ඒ මුදල් ඉතුරු වීම සහ ඒ පළදායි කාරණය රටට වටිනවයි කියන අදහසක් මම හිතන්නේ ඔබතුමා කියපු කාරණා දෙක තුළ මට හැඟෙන්නේ රටට යම් පළදායි වැඩපිළිවෙල යන්නේ. නමුත් ගියාණ්ඩුව ගත්ත තීරණයම මත ඔබතුමාලා ඉන්නවා. නමුත් කතා කරනවයි කියන කාරණේ තමයි සඳහන් වෙන්නේ. හැබැයි ගෞරව ඔබතුමා මේ ඉතිහාසයේ ගත්තොත් මේ වගේ රටට මොකද විගණාධිපතිවරයාගේ ඔබතුමාගේ සඳහන් කරන දේ පිරිවැය සහ දරපු පිරිවැයටයි සහ මේ ව්‍යාපෘති ඉදිරියට ගෙනියනවා නම් හොඳයි කියන මතය තමයි තියෙන්නේ මට දැනෙච්ච විදිහට ඔබතුමාගේ කාන්හය අනුව. ඒතොර මේවා රටට වර්තමානයේට අනාගතයට අහිමි වෙච්ච ව්‍යාපෘති. ඒ කියන්නේ මේවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් 76 වෘත්තක සාපේ එකක් මේ. ඒ කියන්නේ රටට අහිමි වීම විවිධ කාරණා වෙන්න පුළුවන්. හොරකම තියෙන්න පුළුවන්, වංචාව තියෙන්න පුළුවන්. ඊට අමතරව මේ ව්‍යාපෘති තුළ බිල්ල බැවුවා. මම කියන්නේ මේ ව්‍යාපෘතියේ සමහර අවස්ථාවලදී කිව්වේ ගරු ඇමතුමා මේකේ යන්නේ බඩු විතරයි. අපි දැකලා තියෙනවා අපි ලෝකේ දිනුචි රටවල් වලට ගියාම මේවාගේ ව්‍යාපෘති වල ගරු ඇමතුමා විශාල සේවාවක් මගේ සහ භාණ්ඩ ප්‍රවාහණය සඳහා යොදව ගන්න. නමුත් ඉතිහාසයේ තිබ්බේ මේ වගේ බඩු ගෙනියන්න තියෙන මේක නගින්න ඕනි කණුවක මේක බාන්න බෑ වගේ විවිධ වූ මතවාදයන් හදලා සමාජයෙන් ඈත් කරා. මේ තමයි ඇත්තටම 74 දුක සහපයි කියන රටට එන්න තිබිච්ච රටේ අනාගතයේ මේ මතු පරම්පරාවට එන්න තිබුණ බොහෝ දේවල්. හැබැයි අපි අද දකින්න ඔබතුමාලා ඒ වගේ රටට අහිමි වෙච්ච විවිධ වූ කැලකෝලිය හරහා එපා වෙච්ච බොහෝ දේවල් සමාජයට දැන් ගියනවා. දැන් අර විකිණීම බදු දීම වගේ වැඩේ වගේ
මන්ත්‍රීතුමා ඔබතුමා
අහන්නේ ඒක තමයි කථානායකතුමා අහන්නේ ඒක තමයි. දැන් දවසක් තියෙනවානේ. අද දවසක් තියෙනවා 50ක් තියෙනවා. බුදු ඔබතුමා එක කාරණයක් කියන්නත් ඕනි ගරු කථානායකතුමා. හරි අසාධාරණයි ඔබතුමා. ඔබතුමා අපෙන් පොයින්ට් එක අහනවා.
විනාඩි 2.
ඊයේ දිනේ අපි පොයින්ට් එක කියනවා.
ගරු මන්ත්‍රීතුමා.
හැබැයි පොයින්ට් එක ඇතුලේ තියෙන දේ ඔබතුමා දන්නේ නැහනේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අතුරු ප්‍රශ්නේ අහන්න.
ඔබතුමා කලබල වෙලා ඔබතුමා පාර්ලිමේන්තුවේ කථානායකතුමා වෙන්න.
ඔබතුමා
ඇත්තටම දකින්නේ
අපි විනාඩි 2ක් ගත්තා.
මේ ආණ්ඩුවේ කථානායකයා කිය.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා
වහන්න දෙන්න කිව්වා. ආන්නේ වැඩගත් විදිහට ඔබතුමා ආණ්ඩුවට ප්‍රශංසා කරලා ආණ්ඩුව දැන් පව් ගියා. ඒ කියන්නේ අවුරුදු 70ක් තිස්සේ විරුද්ධ වෙච්ච සමහර එපාවිච්ච සමාජයට වටිනා කියන දේවල් කරනවා. ඒ නිසා මේකත් මං හිතන්නේ මේකත් රටට වටිනවා. ඔබතුමාලා තාම තීන්දුව ගන්නේ නැතුව ජනාධිපතිවරයාත් කියන නිසා මේ පිළිබඳව ඉදිරියට ඉතාව ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඔය තියෙන හොරකම වංචාවත් අල්ලලා මේක ක්‍රියාත්මක කරන්නයි කියන යෝජනාව මම කරනවා.
ගරු අමාත්‍යතුමා.
ගරුව කථානායකතුමනි අපි මේ පිළිබඳව අධ්‍යයනය කිරීම අවශ්‍යතාවය පිළිගන්නවා. විගණකාධිපති වාර්තාවේ මේක පටන් ගන්න කියලා නිශ්චිත නිර්දේශයක් කළා නැහැ. එතුමාලා යෝජනා කළා තිබෙන්නේ මේ වගේ දෙයක් පටන් ගන්නකොට මේකේ මෙන්න මෙහෙම තිබෙනවා. 7-5 විශේෂයෙන්ම වැනි රාජතාන්ත්‍රික එකඟතාවයන් ඒකපාර්ශ්වීව අවසන් කිරීමේ තත්ත්වයක් නැති වුවහොත් එම කටයුතුට අදාළව නීතිපති මතය පූර්වයෙන් ලබාගත ගන්න කියන එක. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය හෝ විධායකයේ තීරණ ක්‍රියාත්මක නිලධාරීන් يعني ඒවට අදාළ කරන පූර්වතරතුරු ලබා ගන්න කියන එක මිසක් අර මේක පටන් ගන්න හෝ අවලම් කිරීම කියන දෙකෙන් එකක්වත් විදගෙන ආධිපති යෝජනා කරන්නේ නැහැ. ඉතින් අපි ඔබතුමාගේ යෝජනාව අපිට දැන් තිබෙන මේවා අධ්‍යයනය කරන කද්දරු කථානායකතුමනි සාමාන්‍ය නිලධාරීන් අධ්‍යයනය කරන්න බෑ. ඒවටත් අපි විශේෂඥයන්පත් කරන්න ඕන අධ්‍යයනය කරන්න. ඉතින් ඒ නිසා මන්ත්‍රීතුමාගේ යෝජනාව සමස්ත කනේ අදහසක් ලෙස අපි බාර ගන්නවා. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න අපේ තිබෙන ප්‍රමුඛතා අනුව හැකියාවත් අනුව තමයි ඉදිරියට කටු කරන්න වෙන්නේ මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා ඔබ
දේරිය අදර්වශය නමතුම ඇතරම මං සාධාරණ වෙන්නේ නැහැ ඔබතුමාගේ අර අධ්‍යයනය කියන කාරණේට හේතුව තමයි ඔබතුමාගේ අගමැතිතුමාගේ යහපැත තියෙන වසන් සමරසිංහ ඇමතුමා. මේ ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂීද්දි ගොඩක් අධ්‍යයනය කරා. නේද අපේ වසන් ඔබතුමා. කියන්නේ ඔබතුමා මට මතකයි ටීවී වාදල ඇවිල්ලා කියනවා මේක නැගලා යන්න ඕනි බැහැලා යන්න ඕනි මේවා හොඳ නැහැ කියලා. එතකොට ඒ වෙලාවේ තියෙන මතයයි දැන් තියෙන මතයයි දෙකක් වගේ අපිට පේනවා. ඒ කියන්නේ සමාජයේ ලොකු බිල්ලෙක් වහලා මේ ව්‍යාපෘතිය පිළිබඳව තව හොරකමක් පිළිබඳවත් මේක කිව්වා. හිටපු ඇමතිවරේ විශාල වංචාවක් දූෂණයක් කොමිස් එකක් අල්ලසක් ගත්තා. ඒක මගේ විගණන වාර්තාවේ නැහැ. ඒ විගණන වාර්තාවේ නැහැ. එතකොට ඒ පිළිබඳව තමයි සමාජය දැනුවත් වෙන්න ඕනේ. මොකද මේ බලයේ ගැනීම වෙනුවෙන් කරු ඇමතුමා තමුනාසේලාට තිබිච්ච එක වැන්ඩේට් එකක් තමයි මේ වගේ මහා දැවැන්ත මූල්‍ය වංචා තුළ හිටපු රාත්‍රියම නොවලා ඒ කියන කාර්යදී අපි හිතුවා අද මේ ප්‍රශ්න තුලත් ඒ අදාළ හොරගම වංචාව පිළිබඳව එදා කියපු ඒ ප්‍රමාණය හරි කියයි නම නැතුව හරි කියලා. නමුත් ඒ නමක් නෑ ප්‍රමාණෙත්. එතකොට අපි එකග වෙන්නේ නෑ ගරු කථානායකතුමා මේවට කාලයක් ගන්න. මොකද ඔබතුමා විපක්ෂයේදී මේ ව්‍යාපෘතිය පමණක් නෙමෙයි මීට වඩා මහා දැනුම් ව්‍යාපෘති පිළිබඳව විශාල අධ්‍යයනයක් කරලා තිබුණේ. එහෙනම් පැහැදිලිව කියන්න ඕනි ගරුතුමා මේක අපි විපක්ෂයේ ඉඳලා කියපු ස්ථාවරෙම තමයි දැන් තියෙන්නේ. ඒක අපි කරන්නේ නැහැ. ඒක හොඳ නැහැ කියන කාරණේ වෙන්න ඕනේ. ඒ නිසා මට හැඟෙන දේ තමයි ගරු ඇමතුමා ඔබතුමාලා ඉතා වටිනා කියන බොහෝ ව්‍යාපෘතිය සමාජයට අහිමි වෙච්ච අද කරනවා. ඒක හොඳයි. මේ ව්‍යාපෘතිය තුළ ඒ තිබිච්ච බවපු කාරණේ ඇත්තටම බිල්ලොද එහෙම නැත්නම් බොරුවක්ද කියන කාරණේ බොරුවක් නම් බොරුවක් කියන එහෙම නැත්නම් මේක ඉදිරියට තමුන්නාසලා කරන්නෙම නැහැ කියන කාරණේ කියන්නේ.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි අපි එතුමාගේ ප්‍රශ්නෙට එතුමාර දේශපාලන වශයෙන් උත් ප්‍රතිපත්තිමය වශයෙන් උත් ප්‍රශ්න කරපු නිසා පළවෙනි කරුණ තමයි මට කියන්න තියෙන්නේ මේ ව්‍යාපෘතිය අලාභයි කියලා තියෙන්නේ ඒවකට හිටපු පාලනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා එතුමා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඉදෙද්දී තාපු කැබිනට් පත්‍රිකා මගින් ඒ ආණ්ඩුව වෙනුත් කරන මේක පාඩුයි කියලා මං හිතනවා ආයි තව කෙනෙක් හොයන්න ඕනේ නැහැ කියලා. දෙවෙනි එක තමයි අපි පක්ෂයක් වශයෙන් ගත්තට පස්සේ මේ රටේ ප්‍රයෝජනවත් වෙන අපි වැව් හදන්න කියලා තිබෙනවා, ඇලමාර්ග හදන්න කියලා තිබෙනවා, පාරල් හදන්න කියලා තිබෙනවා, රට දියුණු කරන්න කියන ස්ථාවර අපි පක්ෂයක් වශයෙන් හැමදාම ඉඳලා තිබෙනවා. හැබැයි ඒක එකක්වත් පාරක් හදන්න කරන වියදම පාරවල් තුනක් හොරකම් කරලා පාර හැදුවම ඒකට අපි විරුද්ධ වෙනවා. සමහර ව්‍යාපෘති අපි කරන්නේ ගරු කථානායකතුමනි. ඒව සහ මුලින්ම විනාශ කළා කෝටි ගණන් නාස්ති කරලා ජනතාව පරිසරය අනාථ කරලා දැන් මග නතර වෙලා තිබෙන්නේ. ඔබතුමා ගත්තොත් මත්තල ගුවන්තොටුපළ. මොකද කරන්නේ? ඒ වගේ සමහර ව්‍යාපෘති තියෙන හොරකම් කරලා නාස්ති කරලා රට ණය කරලා කරපුවා. මේ රාජපක්ෂ විතරක් නෙමෙයි මේ ඔක්කොමලා. දැන් අපිට වෙලා තිබෙන සමහර දේවල් ඒවා මේ කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි. රටට වෙලා තියෙන පාඩු අසීමාන්තිකයි. නමුත් ඉතිරි කොටස අවසන් කරන්න ඕනේ. ඒ නිසා දැන් මේ කරන ඒවායින් අනුමත වෙන්නේ නැහැ. ඒවා එහෙම ওই විදිහටම තමයි කරන් තිබුණේ කියලා. මම හිතනවා මේ ලාල්කාන්ත මහතුමා මොකද වයඹ මහයල. උතුරුමැද මහයල. අති විශාල මුදල් නාස්ති කරන ව්‍යාපෘති අධිවේගී මාර්ග සමහර ඒවා තිබෙනවා. ඒ නිසා මගේ පිළිතුර මම දෙන්නේ ඒසම් මේකේ හොරකම සම්බන්ධව මේකේ තිබෙච්ච වන්දී වලින් තමයි මම මේක කිව්වේ. ඒක මම හිතනවා විගණ කාර්යපටි සහ අදාළංශ වලින් කරයි කියලා. ඔබතුමාට පුළුවන් මේක හොරකම පිළිබඳ අවශ්‍ය නම් තා පැමිණි කරන්න. මේකේ තිබෙන්නේ හොරකම කරන්න උනේ නෑනේ. හොරකම කරන්න උනේ නෑ මේ. කරන්න ගියා වෙන්න පුළුවන්. හරිද? කරන්න උනේ නෑ මේ මට්ටමින් මොකෝ මේක අතරමඟදී අවසන්කු කරා. ඉතින් ඒ නිසා අවලංගු කළා වෙන දෙයකට යන්න ගියා. එකක් කරන්න උනේ නැහැ. ඒ නිසා මම වැඩි කාල ගන්න ආශි කරන්න බෑ. මොකද අපිට ප්‍රශ්න 50ක් තිබෙනවා. සමහරට කියන්න තියෙන්නේ අද මේ සමහර දේවල් අපි කරන්නේ මේ මාතෘභූමියට මේ 70 අවුරුදු කරපු අපරාධ. නමුත් ඒවා සමහර ඒවායි දැන් ඔබතුමා ගන්න මම කියන්නේ සමහර පාරවල් තියෙනවා කළුතර දිස්ත්‍රික්කේ එහෙම හදලා බාගෙන නතර කරලා. මිනිසුන්ට යන අවුරුදු 6යි 7යි. සමාජ ප්‍රශ්න ඒවා දැන් පාර ප්‍රවාහන ප්‍රශ්න නෙමෙයි. හොරගම් කළ මෙතුමහලගේ පක්ෂේ නායකයෝ සමහර කොන්ත්‍රාත්කාරයෝ ඒ නිසා අපි මේ සමහර දේවල් කරන්නේ ගරු කථානායකතුමනි ඩැමේජ් කන්ට්‍රෝල් විදියට. ඩැමේජ් කන්ට්‍රෝල් විදිහට නැතුව අපි මේ අපරාධ වලට කැමැත්තෙන් කර ගහනවා නෙමෙයි. කොහොම ස්තුති.
ප්‍රශ්න අංක 2 ගරු රවි කරුණානායක මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට.
දෙවෙනි ප්‍රශ්නේ අහනවා කථානායකතුමනි.
ගරු අමාත්‍යතුමා
අර කතානායකතුමනි අයන්නේ එක එතුමා අහන්නේ කිලෝමීටර් ප්‍රමාණය දිග වශයෙන් පරිමන්ත්‍රීතුමා ඔබතුමාට කියන්න ඕනේද ප්‍රධාන වශයෙන් ගත්තොත් දුම්රිය මාර්ග يعني සෙක්ටර්ස් වශයෙන් ගත්තොත් 14ක් තිබෙනවා එතන ඒ සෙක්ට තනි මාර්ගවල දිග කිලෝමීටර් 1436යි මාර්ග පහක් තුනක තිබෙනවා අර ඩබල් ලයින් කියන එක ඒ ඩබල් ලයින් වල එකතුව 282යි ට්‍රිබල් ට්‍රැක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා මරදාන රාගම විතරක් එතන තිබෙනවා කිලෝමීටර් 40ක් ඊට පස්සේ හතරවන ට්‍රැක් එකක් තිබෙනවා මරදාන කොටුවා අතර ඒක 7.5යි ඔක්කොම එකතුව ඒක සමස්ත දුම්රිය මාර්ගවල එකතුව ගත්තොත් දිග කිලෝමීටර් 1640.137යි දෙක ඔබතුමා අහන්නේ නඩත්තු පිරියවැය ගැන එක මම කියන්නම් විසිහයේ ගරු මන්ත්‍රීතුමා බිලියන් 5.6ක් නඩත්තුව සඳහා වෙන් කර තිබෙනවා ඒකෙන් ජුනි 26ට මේ අවුරුද්දේ ජුනි 26ට බිලියන් 2.014ක් දැනට ඇක්චුවල් එක්ස්පෙන්ඩිචර් තියෙනවා ජුනි 30ට ඔබතුමාට එක කරුණු වශයෙන් අවශ්‍ය නැතිනම් මට ඉස්සරහට යන්න පුළුවන් අයන්න 3 අනුමත සේවක සංඛ්‍යාව 26609යි 26 මාතු 31 දිනට සේවයේ දිස්ති සංඛ්‍යාව 14908යි වැටුප් සහ වේතන සඳහා මේ කාර්ය මණ්ඩලයේ වියදම 2026-21 9.5 බිලියන් මම රෆ් ෆිගර් එකක් මේකට කියන්නම් කොහොම නැතුව 2021 9.5 බිලියන් 2022 11.08 බිලියන් 2023 10.851 බිලියන් 2024 13.118 බිලියන් 2025 15.119 බිලියන් අයන්න 4 ඔබතුමා අහන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ලාභය අලාභය ගැන ගරුව කතානායකතුමනි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාත්මේ ප්‍රශ්නේ අහලා තිබෙනවා ඒ දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ඔවුන් කවදාවත් ලාභ අලාභ ගණන් කරලා නැහැ කියලා. ඔවුන් කියන්නේ දුම්රිය තිබීමම ලාභයක් කියලා. ඉතින් මේක ටිකක් විවාදාත්මක කරුණක්. ඒ නිසා ඇත්තටම මමත් විශ්වාස කරනවා රාජ්‍ය ගුණිකාරක සභාව හරි නැත්නම් මුදල්කාරක සභාව හරි තනකිනුත් යම්කිසි උපදේශයක් දෙනවා නම් හොඳයි දුම්රිය වගේ සේවයක ලාභලාභ ගණනය කිරීම සඳහා වෙන ප්‍රශස්ත ක්‍රමවේදයක් තිබුණා නම් හොඳයි කියලා. නමුත් අපි කෙටියෙන් ගත්තොත් තාම ඉක්මනින් කියන්නම් වියදමයි ආදායමයි කියන්නම් ඒක ලාභයද අලාභයද කියලාම කියන්න බැරි වෙයි. 21 වියදම කැපිටල් එක්ස් රිකරන් දෙකම ගත්තම බිලියන් 40.41 බිලියන් ආදායම 2.6 බිලියන් 22 වියදම 42.53 බිලියන් ආදායම 10.335 බිලියන් 2023 වියදම 39.739 බිලියන් ආදායම 16.079 බිලියන් 24 වියදම 39.508 බිලියන් ආදායම 24 බිලියන් 16.4468යි 25 වියදම 47.176 බිලියන් ඉන්කම් එක 25 17.165 බිලියන් 47 to 70 yes ඉතින් පස්සේ ඔබතුමා අහනවා අයන්න 3 අයන්න 5 නැත අයන්න 6 පෞද්ගලික අංශය සමග බෙදාගෙන නැත ආයන්න දෙපාර්තමේන්තුව සතුව තිබෙන සම්පූර්ණ වත්කම් ප්‍රමාණය දැනට ගත්තොත් බිලියන් 915ක් තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ ආසන්න වශයෙන් ට්‍රිලියනයක් රුපියල් ආයන්න 8 යෝජනා නවීකරණ සැලසුම් 2026 වර්ෂය සඳහා මෑ වෙන විටත් සංවර්ධන රැසටහන් ක්‍රියාත්මක වීම පවතින අතර 27-29 වර්ෂයන් සඳහා පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුම් සකස් කරමින් තිබේ. පළවෙනි එක තමයි ගරු කථානායකතුමනි ඔය දුම්රිය විද්‍යුත්කරණය කිරීම පිළිබඳ ව්‍යාපෘතිය දෙක කැලණි පාලම නවීකරණය තුන දුම්රිය පාලම් 10ක් ප්‍රතිස්ථාපනය කිරීම කොම්පැනි වීදිය නාරහන්පිට අලුත්ගම ඉඳුරුව ගින්තොට දොඩම් දුව වැල්ලවත්ත පින්වත්ත හික්කඩුව පානතුර කියන දුම්රිය මේ පාලම් හතර ශ්‍රී ලංකා දුම්රිය සේව සඳහා බලවේග කට්ටල 5ක් ප්‍රසම්පාදනය කිරීම සහ ඩීසල් විදුලි එන්ජින් 5ක් ප්‍රසම්පාදනය කිරීම පහ කුරුණෑගල පොල්ගහල දිත්ව මාර්ගයේ ව්‍යාපෘතිය හය මරදානසිර රත්නපුර දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය හත නව එන්ජින් 5ක් සහ තදාසන්න ප්‍රවාහන කටු සඳහා සැහැල්ලු දුම්රිය කට්ටල 5ක් මිලදී ගැනීම අට දුම්රිය ස්ථාන නවීකරණය හා ප්‍රමිතිකරණ වැඩසටහන ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් 9 රත්මලානේ වර්ක්ෂොප්ස් වලින් 27 සහ 28 ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රධාන ඒවා ආයන 9 කොළඹ තදාසන්න දුම්රිය සේවා නවීකරණය කර මහජනයාට හිතකර සුවපහසු ආරක්ෂිත හා ලාභදායී ප්‍රවාහන සේවාවක් ලබා දීමට කටයුතු කිරීම තුළින් දුම්රිය භාවිතා කරන මගී සංඛ්‍යාව ඉර නැංවීමට කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව දුම්රිය ස්ථාන නවීකරණය කිරීම හරහාද මේ කාර්යක්ෂමතාවය සහ පහසුව ලබා දෙන්න කටයුතු කරමු. 2 නව දුම්රිය එන්ජින් ධාවනයට එක් කිරීම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය දුම්රිය ස්ථාන නවීකරණ හා ප්‍රමිතිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඩිජිටල් ක්‍රමවේද හඳුන්වා දීම තමයි බලාපොරොත්තු වෙන්නේ. 10 ප්‍රශ්නය ඔබතුමා අහන්නේ ඉපයින් ගැන පසුගිය අවුරුදු 5 මම සමස් එකතුව කියන්නම් ඉපයින් කැටගරි 3ක් තිබෙනවා මගීන්ගෙන් භාණ්ඩවලින් සහ වෙනත් ඔය කැටගරි 3 එකතුව තමයි රවි මන්ත්‍රීතුමා මම කියන්නේ 21 2.6 බිලියන් 22 10.335 බිලියන් 23 16.079 බිලියන් 24 16.468 බිලියන් 25 17.165 බිලියන් කන්නේතරයි ඔ අදාළ නෝකේ
ගරු මන්ත්‍රීතුමා
ඇමතුමනි මම ඔබතුමාට යොමු කරන්නේ යම් වැඩක් කරන ඇමතිවරයෙක් වශයෙන් කරුණාකර ඔබේ තියෙන දත්ත තුලින් මේ මිනිත්තු 3-4 තුලින් පරිශීලනය කළ ගත්තේ වැඩියම වත්කමක් තියෙන දෙපාර්තමේන්තුවක් තමයි රේල්වේ දෙපාර්තමේන්තුව. ඒක ඔබේ මේ වගේ තුල දවසකට මිලියන් 90ක් පාඩු ලබනවා. ඒ කියන්නේ බිලියන් 38ක් ඒක කෝටි 3800ක් අවුරුද්දකට ලබනවා. ඔබේම නියෝජ්‍ය ඇමති දවස් 20කට විතර ඉස්සල කිව්වා SLCTB එක දවසකට කෝටියක් පාඩු ලැබෙනවා කියලා. ඉතින් මේක තුල ඔබතුමා කරුණා කරලා ඉස්සලම මේකේ ආදායම ඩිජිටලයිස් කරණය කරලා ඒක තුලින් ගන්නවා වගේම කරුණා කරලා ඔබතුමාට මේ තියෙන ඇසට් බේස් එක ඒ කියන්නේ ඉඩම් ප්‍රමාණය ලංකා වටේ ගත්තොත් ඒකෙන් ලැබෙන ආදායම සොච්චමක් ලෙස තමයි සැලකන්නේ. ඉතින් ඒක කොහොමද වැඩි දියුණු කරන්නේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් තුලින් මේවා දුවන දුම්රිය තුලින්ම ආදම හොයලා ගන්න බෑ. නමුත් වෙනින් රටවල් අපි ප්‍රයෝගික කරගත්තොත් ඒගොල්ලෝ කරන දේ ඇසට් බිල්ඩ් අප් එකක් තියෙනවා. ඒක තුල වෙනින් දේවල් ඇති වෙනවා. ඇයි ඒ වගේ නවීකරණයකට යන්නේ නැත්තේ? ඒක තමයි මම හිතන්නේ මේක ප්‍රථමයෙන්ම කරන්න අවශ්‍ය වෙන්නේ. මතක තියාගන්න අවශ්‍යයි සීගිරිය මම මේකත් දැනගත්තේ ඔබෙන්ම ලැබුණ තොරතුරක් තුලින් දවසකට කෝටි 2.5ක් හම්බ වෙන සුද්ධ 10000ක් ගිර 25000ක් ගෙවන එක. ඒ කියන්නේ බිලියන් 10ක් කෝටි 1000ක් අවුරුද්දකට හම්බ වෙන එක තැනකට විතරක් ගියේ. ඉතින් දැන් යනවා වගේ රඹුක්කඩ කොළඹින් රඹුක්කඩ විතරයි යන්නේ. නුවර යන සුද්ධ එන්නේ නැහැ. ඇල්ල යන සුද්ධ එන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් මීටවඩිය විධිමත් ක්‍රියාවක් ඔබතුමා කරුණාකරලා යොමු කරනවද නැද්ද කියන එක කතානායකතුමා
කරු අමාත්‍යතුමා
එනේ කරුණ තමයි කරු කතානායකතුමනි නියෝජ්‍ය ඇමතිතුමා ගැන කිව්වකට වචනයක් කියලා යන්නම් CTB එක දවසකට කෝටි 2ක් පාඩු ලබන්නේ මේ විශේෂ කරුණක් නිසා නෙමෙයි ඒකේ ඉන්න සමහර සේවක මහතුරු කරන ටිකට් මුදල් වංචා නිසා ඒක තමයි නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ නැතුව ඔව් නෝ මං කියන්නේ ඒක අර වැරදියට වාර්තා කළ තිබුණ සමහර තැන්වල අපි කොච්චර වැඩි කළා සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරලා CTB දිනු කරන්න දැන් බස් 800කට ආයතන ජනතාවගේ බදු මුදල් වෙන් කරනවා ඔක්කොම තියෙද්දි සමහර සේවකයෝ සමහරට ඔබතුමාලම කුරූප කට්ටිය වෙන්න පුළුවන් කවුරු පිරෙව්වත් එහෙම තමයි මේ නාසිය වැඩිපුර වෙන්නේ. ඊට අමතරව CTB එකේ සමහර තාම දූෂණ වලට සම්බන්ධ නිලධාරීන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඔය මිලදී ගැනීම වල. නමුත් මේ අරක ඇමතුමා කියන්නේ සමහර කොන්දොස්තරලා සමහර ඩ්‍රයිවර් මහතුරු කරන වංචා. ඒක තමයි කිව්වේ. ඊට පස්සේ දුම්රිය ගැන ඔබතුමාගේ ප්‍රශ්නයට තිබෙන්නේ ගරු කතානායකතුමනි. නෑ මම උත්තරේ දෙන්නම් පළවෙනි අතුරු ප්‍රශ්නෙට. මේ දුම්රිය සම්බන්ධව ගත්තට පස්සේ අපි විශාල සංවර්ධන රැසක් කරනවා. ඒකේ ප්‍රධානම දේ තමයි අපි බලාපොරොත්තු වෙනවා 29 නැත්නම් 30 වගේ වෙනකොට 2000 ඔය විද්‍යුත් දුම්රිය මාර්ග يعني අවසන් කරන්න හදලා කොළඹ ඉඳලා පන්දුරේ කොළඹ මාකුමුර කොළඹ රාගම්. ඉතින් ඒ නිසා අපි ඒකට මැදිහත් වීමක් කරන තිබෙනවා විශාල වශයෙන්. ඊට පස්සේ ඩිජිටලයිසේෂන් එක පටන් ගන්න තිබෙනවා. දැන් අපි රජයේ සේවකයන්ට ජූලයි ඉඳලා පුළුවන් සීසන් එක ඔන්ලයින් ගන්න පොඩි දේවල් වුණාට කරලා තිබුණේ. අපි ප්‍රයිවට් සෙක්ටර් එකට සැප්තැම්බර් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා සීසන් එක ඩිජිටලයිස් කරන්න. ඉතින් ඒ වගේ දේවල් කරගෙන යනවා. ඉතින් තව ගොඩක් කරන්න තිබෙනවා ගරු කතානායකතුමනි. දුම්රියේ ලාභ පාඩු ගණන් කරන්නත් ඕනේ එක විදියක් තිබෙනවා. මොකද ප්‍රවාහණය කියලා කියන්නේ මෙහෙන් සල්ලි දැම්මම මේකෙන් ගණන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි අධ්‍යාපනය වගේ. ඒකත් විශේෂයෙන් කියන්න ඕන ගරු කතානායකතුමනි, මේ නාටකදි කරපු ප්‍රවාහන අමාත්‍යාංශ සමාලෝචනයේදී ජනාධිපතිතුමා නිවේදනය කළා, ප්‍රකාශ කළා අධ්‍යාපනයේ සෞඛ්‍ය හා සමාන සේවාවක් විය යුතුයි ප්‍රවාහණය කියලා. මම හිතන්නේ ඒක තමයි අපේ මොටෝ එක වෙන්නේ. සරහට අපි මේ ආණ්ඩුව අධ්‍යාපනය සෞඛ්‍ය කියන දෙක හා සමාන ඉන්වෙස්ට්මන්ට් එකක් එහා බරකින් අපි ප්‍රවාහණය සලකනවා. ඉතින් මම හිතනවා මේ මාර්ගය තුලින් ගිහිල්ලා අපිට ප්‍රවාහණයේ දියුණුවක් අවුරුදු කීපයකදී ගන්න පුළුවන් කියලා මම මැජික් කරුවෙක් නෙමෙයි. මට මාසෙන් කරන්න පුළුවන් දේවල් මම ගොඩක් ඒවා කරලා ඉවරයි.
ගරු මන්ත්‍රීතුමා,
කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වන්නේ 2017 එන්ජින් 79 කුත් මේ ප්‍රයිම් මෝටිව් 92 කුත් තිබ්බා. අද 2025 දුම්රිය එන්ජින් 72 කුත් ප්‍රයිම් ප්‍රයිම් ට්‍රේන් හරි ප්‍රයිම් ලොකොමොටිව් ඒකේ 78ක් තිබෙනවා. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා 410ක් දුම්රිය දවසකට ගමනට යොමු වුණා. අද මේක 310 සිට 250ටත් අඩු වෙන අවස්ථා තිබෙනවා. ඉතින් ඉබේම තමගේ ආදායම අඩු වෙන ස්වරූපය අහන්න දෙයක් නෙවෙයි. ඉතින් මේකේ දූෂණ වෙන්න පුළුවන්, ඒකයි මම කිව්වේ ඩිජිටලයිස් කරන්න කියලා එකක්. දෙවැනි එක තමයි ඔපරේටිව් ඇක්ස්. මොකෝ අපේ ට්‍රැක් ලේකල්ලා තියෙනවා. ඉතින් මේක මේක කමර්ෂලයිසේෂන් පුද්ගලිකාංශය මට්ටමට ගන්න පුළුවන්. මොකෝ මේක ඉස්සලා මේ නුවරට මේක ගියා බදුල්ලට ඒ වගේව නැවත යොමු කරන්න පුළුවන්ද බැරිද කියනවා වගේම සුනාමි තමයි මේ රටේ වැඩිම ඇති වුණ ව්‍යසනය. ඒ අවස්ථාවේදී 2004 දවස් 97කින් ඒ නැතිවලා තියෙන දුම්රිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා. අද කොළඹින් රඹු කරන විතරයි යන්න පුළුවන්. ඒ සුද්ධ යන අවස්ථාව ඒකෙන් අහිමි වෙනවා. අපිට කොයි ආකාරයෙන්ද මේක නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වන්නේ කියන එක මම අහනවා. වගේම මා හිතන විදිහට ඔබේ නවීකරණය එක හොඳ අදහසක්. නමුත් අවුරුද්දේ අනිවාර්යෙන් වෙන්න බෑ. ඒ වගේම මේක යටිදාල පහසුකම් පව එනර්ජි ඒ ප්‍රශ්නෙත් යොමු වෙනවා. ඉතින් මා හිතන විදිහට තියෙන දේ අටුවහදලා පුටුවහදුනට වැඩිය මේ තියෙන පද්ධතියම සංවර්ධනය කරන්න කියන එක මම ඉල්ලීම කරමින් මේක කොහොමද ඉදිරියට කරන්න පුළුවන් වන්නේ කියන එක මම කාරුණික
නැමැතිවරකින්
අහනවා.
ගරු කතානායකතුමා, දුම්රියට අර එන්ජිමට කෝච්චි අමුණනවා වගේ රවි මන්ත්‍රීතුමාත් ප්‍රශ්න අමුණාමුණ අහන්නේ.
අතුරු ප්‍රශ්න
කිව්වා. දුම්රිය නිසා කමක් නැහැ, අනිත් ඒවාට එහෙම කරන්න එපා. මම ටාග් ගාලා උත්තර දෙන්නම්. අපි බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීතුමා වත්තේගම මාතලේ කොටස හැර මේ වසර තුලදී අනිත් සියලු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කළා කෝච්චි පටන් ගන්න. මේ වසර තුලදී ඔය බදුල්ල නුවර කියන දෙකට අදාළව ඊට පස්සේ ඔබතුමා මතු කරපු මේ අනිත් කරුණු සම්බන්ධව මම හිතන්නේ මම දැනටමත් පිළිතුරු දීලා තිබෙනවා. දුම්රියේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ඒකේ තාක්ෂණික නිලධාරීන් හිඟයකුත් තිබෙනවා. ඊට අමතරව අතරම දුම්රියේ කාර්යමණ්ඩලවල යම් සමහර කණ්ඩායම්වල සැලකිය යුතු කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක අපි විවෘතව මම කියලා තිබෙනවා. දුම්රිය නිලධාරියන්ටත් මම කියලා තියෙනවා මේ කෝච්චිය මිස් කරගන්න එපා. මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව හදලා රට හදන්න යන්නේ. කරුණාකරලා මේ කෝච්චියට එකතු වෙන්න කියලා. මම උදාහරණයක් ගත්තොත් ඔබතුමා කියපු ඉලක්කම එහෙම එහෙ වුණත් ඇත්තක් තිබෙනවා. දුම්රිය දිනකට භාවිතාවේ දෙන දුම්රිය ප්‍රමාණය සාමාන්‍යයෙන් 285-300 අතර දුම්රිය වාර ප්‍රමාණය ගත්තොත් ඒක ඇත්තරම මීට කලින් 310, 340, 350 ඊට වැඩි කාල තිබිලා තිබෙනවා. ඉතින් මේවා තිබෙන්නේ මේවා හරියාකාරව එන්ජින් නඩත්තු කරන්නේ නැහැ. අවුරුද්දකදී දුම්රිය ප්‍රධාන එන්ජින්ස් 9ක් 10ක් හදලා දෙන්න උනාට සමහරට අවුරුදු වල දෙන්නේ 2යි නැත්නම් 4යි. මම අන්තිම කනගාටු වෙනවා ගරු කතානායකතුමනි, කොටුව දුම්රිය ස්ථානයේ තුල කෝච්චි පෙරලෙනවා. කොටුව දුම්රිය ස්ථානයේ තුල දුම්රිය පීලිපයින්නවා. ඒ කියන්නේ ඒවයි පැහැදිලි මම හිතනවා මම දන්නවා තියෙනවා බරපතල අකාර්යක්ෂමතාවයක්. කළමනාකරණ ගැටලුවක් තිබෙනවා. ඒ සඳහා අපි මහන්සි වෙමින් ඉන්නවා. ඉතින් අපි හිතනවා දුම්රියේ ඉන්න සාධාරණ රටට ආදරය කරන නිලධාරීන් සේවක මහත්වරු මේක තේරුම් අරගෙන මේක වෙනස් කරන්න ඉදිරිපත් වෙයි කියලා මේක ඇරෙන්න ඔවුන් හරහා මේක ගොඩනගනවා ඇරෙන්න පුද්ගලීකරණය මම හිතන්නේ උත්තරයක් කියලා.
ප්‍රශ්නාංක 3 ගරු වෛද්‍ය කාමින්ද හේෂාන් ජයවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඇසීම
මම අහනවා ගරු ඇමතුමා.
ගරු අමාත්‍යතුමා.
අන්තිතුමාගේ ප්‍රශ්නයට අයන්න සමාවෙන්න. කාවින්ද හේෂාන් මන්ත්‍රීතුමාගේ අයන්න එක මින්වසර 25කට පෙර ශ්‍රී ලංගම ජායල ඩිපෝ මගින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වී ඇත. අයන්න දෙක වසර ගණනක සිට ශ්‍රී ලංගම පවතින රියදුරු සහ කොන්දස්සර පුරප්පාඩු හා ධාවනයට සුදුසු බස් රථ ඇණිය ප්‍රමාණවත් නොවීම යන කරුණු මෙම සේවාව ක්‍රියාත්මක නොවීමට බලපා ඇත. අයන්න 3 ඉදිරියේදී ශ්‍රී ලංගම් වෙත ලැබෙන නව බස් රථ ඇණිය මත හා කොළඹ ගම්පහ ප්‍රාදේශිකයන්ගේ අවස්ථාවය මත ලැබෙන රියදුරු සහ කොන්දොස්තර නව මඳවා ගැනීම මත මෙම සේවාව නවත ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන්න පුළුවන්. අයන්න 3 ඔව් අයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමා, 104 බස් එක ධාවනය වෙනකොට විශේෂයෙන්ම 154යි 104යි බස් දෙකම ධාවනය වුණා දෙමටකොඩ බම්බලපිටිය දක්වා. දැන් ගරු ඇමතුමා මේ එක බස් එකක් විතරක් ධාවනය වෙනකොට ජනතාව අපහසුතාවට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මගී ප්‍රමාණය වැඩි ධාවනය වන්නේ එක බස් එකයි. ඒ වගේම 155 ගල්කිස්ස මට්ටක්කුලිය බස් එක ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා ආරම්භ කළා. හැබැයි මම දැක්ක රචින පත්තු කරලා පීත්ත පටි කපලා මේ උත්සවයක් තියලා. නමුත් දැන් මේක ධාවනය වෙන්නේ නැහැ කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔබතුමා ක්‍රියාමාර්ග ගන්නවද ගරු ඇමතුමා?
ගරු අමාත්‍යතුමා,
ඔබතුමා පළවෙනි කාරණා තමයි ගරු කතානායකතුමනි මෙහි සඳහන් කළ තිබෙන්නේ පොදු තත්ත්වය. නමුත් අපි මිනිසුන්ගේ ගමනාගමන ක්‍රමත් වෙනස් වෙනවා. ඒ නිසා 104 වත්තල බම්බල පිටිය නැවත පටන් ගන්නවද කියන එක අපි අර ඩිමාන්ඩ් සර්වේ එකක් මිනිසුන් මගේ අවශ්‍යතාව පිළිබඳ සමීක්ෂණයක් කළා තමයි මන්ත්‍රීතුමා අපිට මේ නැවත ක්‍රියාත්මක කිරීම හඳුනගන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ලංගමට ඉදිරිදි ලැබෙන බස් ප්‍රමාණයත් එක්ක අලුතෙන් ගමන් ආරම්භ කරන්න. දැනට අපි 154ට මෙට්‍රෝ සර්විස් එක දැනට කී යනවා. අපි දෙනවා සැප්තැම්බර් මාසෙට තව වැඩි වේ 154 වගේ ඒවා. ඉතින් ඒක තමයි පැහැදිලි කරන්න වෙන්නේ මිනිසුන්ගේ ගමන් රටාවල වෙනස්කමකුත් වෙලා තිබෙනවා. සාර කලින් තිබිච්ච විදිහටම සමහර ඒවා එහෙමම අවශ්‍ය වෙන්නේ නැහැ නාගරික ප්‍රදේශවල. අපි වැඩි උත්සාහයක් දරනවා ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවලට බස් රථ ලබා දෙන්න.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමා, දැන් ඔබතුමා අවස්ථා කීපකදීම කිව්වා විශේෂම මේ මගී ප්‍රවාහන ශාස්ත්‍රය දියුණු කරන්න ඕනි කියලා. එතකොට අපි දකිනවා මේ බස් පර්මිට් ප්‍රශ්නේ, විශේෂයෙන්ම බස් පර්මිට් හරවන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අලුතෙන් බස් පර්මිට් දෙන්න ඔබතුමාලා කටයුතු කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒට හා සමගාමීව සාමාන්‍ය බස් පර්මිට් එක AC බස් පර්මිට් එක දක්වා අප්ග්‍රේඩ් කරන්න අදහසක් තියෙනවද කියන එක දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
අනික ආනේ තුමා කියපු ප්‍රශ්න දෙකම අපි විසඳලා ඉවරයි. එකක් තමයි බස් පර්මිට් වල අයිතිය මාරු කරන්න අපි නීතිය සංශෝධනය කළා. දැන් ඕන කෙනෙක්ට බස් පර්මිට් එකක් හරියට මාරු කරන්න නීත්‍යානුකූලව දැන් රටේ දීලා තියෙන එක පටන් අරන් ඉවරයි. දෙවෙනි එක ඔබතුමා කිව්වේ පර්මිට් ඉෂු කරන එක. කලින් පර්මිට් ඉෂු කරේ දේශපාලන හිතවත්කම්මට සහ පගාවට අපි දැන් ඒක නතර කළා කැබිනට් එක අනුමත කළා තිබෙනවා අලුත් ක්‍රමවේදයක් බස් පර්මිට් ලබා දෙන්න ඒකට පටන් අරන් තිබෙනවා අපි ඒ ක්‍රමවේදෙම යෝජනා කරලා තියෙනවා පළාත් මාර්ග අධිකාරියටත් පටන් ගන්න කියලා ඒ රාජ්‍ය ප්‍රතිපත්තියම ගරු මන්ත්‍රීතුමා සාමාන්‍ය බස් පර්මිට් එකක් මොනවාද AC කරගන්න ඕන නම් ඒවට අදාළ කරන ඩිමාන්ඩ් සර්වේ එකක් කළා ඒගොල්ලෝ ටෙන්ඩර් කරනවා මේ දිනවලත් ඉදිරි මාස 3-4 තුලදී විශාල වශයෙන් ওই ටෙන්ඩර්ස් ඉදිරිපත් වෙයි. ඒවට සුදුසු කැමැති බස් රථ හිමියන්ට ඒකට යන්න පුළුවන්. අපි ඔටෝමැටිකලි හැබැයි එහෙම දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දැන් කරන කෙනාටම AC කරගන්න අපිට දෙන්න විදියක් නැහැ. ඒකෙන් යම්කිසි අසාධාරණයක් වෙනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී අලුත් ව්‍යවසායකයන්ට අලුත් ව්‍යාපාරිකයන්ට මේ බස් කර්මාන්තයට එන්න කියලා. මේ බස් කර්මාන්තය පොඩි අර සමහර දේශපාලන ඇඟිලි ගැසීම් මත ගොඩනැගිච්ච ව්‍යාපාරයක් කළා තිබෙනවා. ඒ වෙනුවට ව්‍යාපාර ලෙස කරන්න කැමති අලුත් ව්‍යාපාරිකයන්ට අපි ආරාධනා කරනවා එන්න කියලා ටෙන්ඩර්ස් දාලා බස් මේ ව්‍යාපාරය.
ප්‍රශ්න අංක 4 ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට.
ගෞරව අමාත්‍යවරුනි නන් කෙට්ටවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානාක්තුමනි ගරු ශ්‍රීධරන් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය අයන්නේක මෙහි සඳහන් කර ඇති ව්‍යූහය පාලමක් නොව මුහුද හරහා ඉදි කළ ගොඩබිම් මාර්ගයක් කෝස් වේවන අතර එහි මුළු දෙක කිලෝමීටර 4 ආයන්න දෙක 2024 වර්ෂයේදී මෙම මාර්ගයේ නඩත්තු සහ මතුපිට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී. මෙම නඩත්තු කටයුතු සඳහා අරමුදල් සපයනු ලැබුවේ මාර්ග නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන්කරනු ලබන ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මගින්. අයන්න 3 නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 60ක් පමණ වැය කර ඇත. ආයන්න 1 ඔව්. ආයන්න 2 මාර්ගයේ පළල පටුවීම ආරක්ෂිත බාධක නොමැතිවීම මාර්ගයේ මතුපිට අසමාන වීම. ආයන්න 3 ප්‍රතිපාදන ලැබීම අනුව 2027 වර්ෂයේදී මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කර ඇත. පවතින වෙළඳපොළ මිල ගණන් අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අසමීතුගත පිරිවැය ආසන්න වශයෙන් රුපියල් බිලියන් 4ක් පමණ වේ. අවසානයක අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
என்னுடைய முதலாவது கேள்வி கௌரவ அமைச்சர் அவர்களே இது ஒரு முக்கியத்துவம் வாய்ந்த பாதை. குறிப்பாக நீங்கள் குறிப்பிட்டது போல கோஸ்வே கூடிய வேலணை துறையிலிருந்து புங்குடிதீவு வரையான இந்த 4 கிலோமீட்டர் பாதை அதிகமாக உங்களுக்கு தெரியும் தீவுப்பகுதியின் பெரும்பகுதியானவர்கள் புங்குடிதீவு மக்கள் உட்பட நெடுந்தீவு நைனாதீவு போன்ற மக்களுக்குரிய பாதையும் இந்த பாதை தான். அப்போ இது ஒரு மிக நெருக்கடியான சூழலில் இப்பொழுதும் இருக்குது. இந்த பாதைக்கான நீண்டகால முயற்சிகள் மேற்கொள்ளப்பட்ட பொழுதும் ஒருமுறை ஹை இம்பேக்ட் ப்ரொஜெக்டுகளால் இதற்கான திட்டங்கள் வகுக்கப்பட்டது அராலியில் இருந்து நேராக இந்த பாதையை அமைக்கிறதுக்காக. ஆனால் இந்த பாலம் ஒரு ஆபத்தானதாக இருக்குது. நீங்கள் குறிப்பிட்டது போல 2027 நிறைவுக்கு வருமா?
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි අපි 27 වර්ෂය තුළදී මෙම කටයුත්ත සම්පූර්ණ කිරීමට අදහස් කරමු.
ගරු මන්ත්‍රීතුමා.
என்னுடைய இரண்டாவது கேள்வி மிக முக்கியமாக வழுக்கியாறு அராலி வேலனை புங்குடிதீவு குறிகட்டுவான் வரையான இந்த பாதை என்பது யாழ்ப்பாணத்தில் நீண்ட நாட்களாக பேசப்படுகின்ற அமைக்கப்பட வேண்டும் திருத்தப்பட வேண்டும் புனரமைக்கப்பட வேண்டும் என்று சொல்லப்படுகின்ற பாதை. இங்கே இருக்கின்ற இந்த பாதையினூடாக பெரும்பகுதியான மக்கள், குறிப்பாக வேலனை, புங்குடுதீவு, நைனாதீவு, நெடுந்தீவு, ஊர்வாத்துறையினுடைய சில பகுதிகள், அனல்தீவு, எழுபதீவு கூட இந்த பாதைகளை பயன்படுத்துறதுக்கு இருக்கிறார்கள். ஆகவே இந்த பாதையினுடைய முக்கியத்துவம் கருதி முழுமையாக வழுக்கியாறு, அராலி, வேலனை, புங்குடுதீவு வரையும், இந்த குறிகட்டுவான் துறை வரைக்குமான இந்த பாதைக்கு ஏதாவது திட்டம் உங்களுடைய அமைச்சுக்களால் முன்னெடுக்கப்பட்டிருக்கிறதா என்பதை தெரியப்படுத்த முடியுமா?
ගරු කතානායකතුමනි, එතුමා අහපු ප්‍රශ්නයට අදාළ කරන මාර්ගය සංවර්ධනය කිරීම පිළිබඳව අපි මගේ පිළිතුර ලබා දුන්නා. ඊට අමතරව උතුරු පළාතේ සහ යාපනයේ AB මාර්ගත් ග්‍රාමීය මාර්ගත් සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් අපි වෙන් කර තිබෙනවා. ඒවයිත් යම්කිසි ගැටලුවකුත් තිබෙනවා. යාපනය දිස්ත්‍රික්ක විතරක් මගේ මතකයේ හැටියට කොන්ත්‍රාත්කාර සමාගම් විසින් ලබාගත් ව්‍යාපෘති 13ක් ඔවුන් විසින් ඉදිරි කරන්නේ නැති ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒ මේ ළඟදී ඇති වෙලා තියෙන යුද්ධ නිසා ඇතිවෙච්ච ගැටලුව නෙමෙයි. ඒ නිසා එවැනි ප්‍රශ්නක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමා. කොන්ත්‍රාත් සමාගම් පුරුදු වෙලා තිබෙනවා කොන්ත්‍රාත් අරගෙන Tamanට පුළුවන් කාලට කරන්න. ඒ පීඩාවත් ඔතන තිබෙන නිසා වෙලා තිබෙන දේ තමයි අපිට වෙන් වෙන මුදල් වලින් ජනතාවට හොඳම ප්‍රතිලාභ ලබා දෙන්න බැරිලා තිබෙනවා. ඒ නිසා මුදල් වෙන් කිරීම නෙමෙයි ගැටලුව වෙලා තිබෙන්නේ උතුරු පළාතේ. වෙන් කරන මුදල් වලින් අදාළ සමාගම් කටයුතු සම්පූර්ණ නොකිරීම. නමුත් මගේ උපරිම අවධානය මේ ප්‍රශ්න සම්බන්ධව තිබෙනවා කියන එක ඔබතුමාට කියන්න පුළුවන්. ඔබතුමා සඳහන් කර මාර්ග ඇතුළු
ප්‍රශ්න අංක 5 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යමා යසීමට.
මම ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ඔව් අයන්නේ කොව් අයන්න දෙක ජංගම වායු විමෝචන බස් රථ 9ක් නවීකරණය කිරීමේ කටයුතු සිදු කර ඇත. අයන්න 3 රත්මලාන, අම්පාර, යාපනය, බදුල්ල, මාතර, යටිනුවර, මැඩවච්චිය, කුරුණෑගල, ඇඹිලිපිටිය කියන ඩිපෝවල මන්ත්‍රීතුමා. අයන්න 4 වායු විමෝචන පරීක්ෂණ ගැන 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව යෝජිත ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාව ප්‍රතිපාදන මගින් රුපියල් මිලියන 9ක් වැය කිරීමට යෝජනා වී තිබුණි. නවීකරණ කටයුතු සඳහා පළමු කාර්ත්‍ය රුපියල් මිලියන 5ක්ද, දෙවන කාර්ත්‍ය රුපියල් මිලියන 2ක්ද, තෙවන කාර්ත්‍ය රුපියල් මිලියන 2ක්ද ආදී වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රතිපාදන වෙන් කිරීම සැලසුම් කර තිබිනි. අයන්න 5 ජංගම වායු විමෝචන පරීක්ෂණ බස් රථ වශයෙන් සංවර්ධනය කර සේවා සැපයීම මුඛ්‍ය අරමුණ නමුදු දැනට ක්‍රියාත්මක මට්ටමේ නොපවතී. වායු විමෝචන බස් රථවල නවීකරණ කටයුතු සඳහා අදාළ කට්ටල සවි කරමින් පවතින අතර ඉදිරියේදී සේවා සැපයීම සිදු කිරීමට අවශ්‍ය සැලසුම් කර ඇත. කරු මන්ත්‍රීතුමා, අමතර වශයෙන් කියනවා නම් ලංගම බස් වල මේ ජංගම වායු විමෝචන කටයුතු කාලාන්තරයක් තිස්සේ එහෙම හරියටම කරලා නැහැ. කරපුවත් තිබෙන්න පුළුවන්, ඇත්තටම ගත්තොත් කරලා නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධ බලපෑම් කරලා තමයි මේ වෙට් ෆන්ඩින්ගෙන් දීපු බස්, අවුරුදු ගානකට කලින් දීපු බස් මේවා, මගේ මතකයේ හැටියට අවුරුදු 5කටත් වැඩි ඒවා පාවිච්චි කරලා නැහැ. අපි ඒ නිසා බලපෑම් කළා, දැන් මේවා නවීකරණය කළා, දැනට 5ක් නවීකරණය කරලා අවසන් කළා තියෙනවා කියලා දැනුම් දීලා තිබෙනවා. ඒ කටයුතු අපි ඉතාමික් වනින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ආයන්න අදාළ නෙවෙයි.
ගරු මන්ත්‍රීතුමා,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ඇමතිතුමනි, විශේෂයෙන්ම ඇමතිතුමාගේ පිළිතුරට අනුව මැදවච්චිය, ඇඹිලිපිටිය වගේ ස්ථානවල ඉදි කරලා තියෙන මේ වායු විමෝචන මධ්‍යස්ථාන විශාල වශයෙන් මුදල් වියදම් කරලා ඉවරලා මේ ඉදි කරලා තියෙනවා. පහුගිය කාලේ වසර ගණනාවක් වහලා තියෙන ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒතර මේ ඇමෙත්තුමා ඉදිරිපත් කළා පෙර ඉදිරිපත් කළේ ස්ථානවල වායු විමෝචන මධ්‍යස්ථාන තවදුරටත් පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් ආරම්භ කරන්න සූදානමක් තියෙනවද, හැකියාවක් තියෙනවද, ඒක ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා,
මන්ත්‍රීතුමා, ඒක තමයි ඒ ස්ථාන 9ම පටන් ගන්නවා. ඒකෙන් 5ක පරීක්ෂණ කටයුතු කරන්න මේ තිබෙන්නේ ඒ බස් එකක්ම තමයි හදලා තියෙන්නේ ජංගම මේ ඒ දුම් පරීක්ෂණ කටයුතු කරන්න කියලා. ඉතින් ඒක අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා මේ වසර තුලදී. මම විශ්වාස කරනවා ආවම වශයෙන් 5ක පුළුවන් වෙයි.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ග්‍රාමීය මාර්ග මගේ ප්‍රවාහන සේවාව, බස් රථ සේවාව විශාල වශයෙන් දුර්වල වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම නාගරීකරණයට යනකොට අපි දකිනවා මෙට්‍රෝ බස් සේවාව කොළඹ තදාසන්න ප්‍රදේශය ආරම්භ කරලා තිනවා මීළඟට නුවරට යන්න සූදානම් මම ඇමතිතුමනි දැනගන්න කැමති අපිට මේ ඉදිරියේදී මේ මෙට්‍රෝ බස් රථ සේවාව තවදුරටත් කොයිතරම් ප්‍රමාණයෙන් ජනතාව අපි දකිනවා ඉතාමත් කැමැත්තෙන් ආසාවෙන් මේ බොහෝ දෙනෙක් මේ සේවාව දැන් ලබා ගන්න බවක් මේක ව්‍යාප්ත කිරීමට අදාළව තිබෙන සැලැස්ම මොකක්ද කියන එක දැනගන්න කැමතියි ගරු ඇමතිතුමනි
ගරු මාත්තුම
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර අපට අපි මේ සැප්තැම්බර් මාසයේදී තමයි බස් 122ක සීමාවට යන්නේ එය ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරයේ ඉලක්ක කරගෙන තමයි සිද්ධ වෙන්නේ. ඉන් පසුව අපි බලාපොරොත්තු වෙනවා ලබන වසර තුලදී තවත් බස් 100කුත් ඒ වගේම මේ අතකද ජනාධිපතිතුමා සමඟ කරපු සාකච්ඡාවේදී මේ වසර තුලදීම තවත් බස් 50ක් අපට ආනයනය කරන්න බලතල ලබා දුන්නා. ඒ අනුව අපි හිතනවා 27 අවුරුදු වෙනකොට මේ බස් ප්‍රමාණය 122කට තව 150ක් එකතු වුනාම 272කට යයි කියලා අපි විශ්වාස කරනවා 27 වසර අවසානයේදී. රාජ්‍ය ප්‍රතිපත්තිය වශයෙන් ජනාධිපතිතුමා දැනුම් දුන්නා වසර කීපයක් යනකොට නාගරික ප්‍රවාහනය සහ මුලින්ම මේ මෙට්‍රෝ බස් කියලා අපි හඳුන්වන ඔය ලෝ ෆ්ලෝ බස් වලින් පමණක් සිදු කිරීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඉතින් ඒ නිසා අපි දැනට තියෙන සැලසුම ගත්තොත් මෙට්‍රෝ සමාගම අපි බස් 500ක සීමාවට යන්න තමයි බලාපොරොත්තු වෙන 29 වගේ වෙනකොට. ඒ වගේම මේ බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ රටේ සම්පූර්ණ අවස්ථාවේ බලලා පෞද්ගලික අංශයටත් නගර සභාවලටත් සමුපකාරවලටත් පෙන්ෂන් ෆන්ඩ්ස් වලටත් මේ කර්මාන්තයට එන්න කියලා අපි ආරාධනා කරනවා. අපි හිතනවා 2032 නැත්නම් 35 වගේ කාලය වෙනකොට ලංකාවේ සම්පූර්ණ නාගරික ප්‍රවාහනය මේ මෙට්‍රෝ බස් වලින් තමයි සිද්ධ වෙ යුත්තේ. ඒක කොටසක් මෙට්‍රෝ සමාගම කොටසක් පෞද්ගලික අංශය කළ යුතු එක නිස්සාර තමයි.
ප්‍රශ්න අංක 6 ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 7 ගරු වෛද්‍ය පත්මනාද සත්‍යලිංග මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
என்னுடைய கேள்விகளை கேட்கிறேன்.
ගරු අමාත්‍යතුමා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර අයන්න එක ඔව් අයන්න දෙක මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නඩත්තු වන මාර්ග සහ දුම්රිය මාර්ගයන්හි රක්ෂිත ඉඩම් අත්පත් කරගෙන ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි ඉවත් කිරීමට අදාළව එම ආයතන දෙක විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතී. අයන්න තුන වැසි ජලය බැස යාම සඳහා මාර්ග රක්ෂිත තුළ පවතින කාණු හා ඇලමාර්ග පමණක් නඩත්තු කිරීමේ බලතල මාර්ග සංවර්ධන අධිකාරිය සතු අතර එම කටයුතු අධිකාරිය විසින් සිදු කරයි. මාර්ග රක්ෂිත වලින් බාහිර ඇලමාර්ග නඩත්තු කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නොපැරවේ. අයන්න තුන ඒක ඊළඟ පිළිතුර දුම්රිය රක්ෂිතයේ දුම්රිය මාර්ගයේ දෙපස ජලය බැස යන කාණු පද්ධතිය දුම්රිය දෙපාර්තමේන්තුව නඩත්තු කරයි. අයන්න හතර ඇලමාර්ග වලින් ගලා යන ජලය දුම්රිය මාර්ගය හරහා ගලා බැසීම සඳහා ඇති බෝක්කු ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී අදාළ පළාත් පානාතන හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදී ආයතන විසින් වැසි ජලාපවාහන පද්ධති වැඩි දියුණු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලීම් කරන අවස්ථාවලදී එම ස්ථාන පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරයි. අයන්න පහ එම ඇලමාර්ග ආයතන හෝ අදාළ පළාත් පාන ආයතන විසින් සිදු කළ යුතුය. එක අදාළ පළාත් පාන ආයතනයෙන් ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා දෙක වාරිමාර්ග දෙපාර්තමේන්තුව තුන ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීමේ දෙපාර්තමේන්තුව ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
நன்றி கௌரவ அமைச்சர்வர்களே என்னுடைய முதலாவது கேள்வி இந்த வீதி அபிவிருத்தி திணைக்களத்துக்கும் புகையிரத திணைக்களத்துக்கும் சொந்தமான ஒதுக்கு காணிகள் இப்போதும் தனியார் நிறுவனங்களாலும் தனியாராலும் வெவ்வேறு தேவைகளுக்காக இப்பவும் கையகப்படுத்தப்பட்டு கொண்டிருக்கிறத நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கிறது. இப்போ இப்படி இப்போ உங்களுக்கு தெரியும் நாட்டில் மிக மோசமான டெங்கு பிரச்சனை இருக்கிறதுக்கு காரணம் இந்த நீர் வழிந்தோடுகின்ற பிரதேசங்கள் கையகப்படுத்தப்படுவதால் நீர்நிலைகள் உருவாகி அங்கு டெங்கு பரப்புற நுழம்புகள் பெருமளவில் பெருக்கமடைகிறதும் அந்த கானில் தங்குகின்ற சிரட்டைகள் பேணிகள் போன்றவை டெங்கு நுழம்புகள் பெறுகின்ற பிரதேசங்களாயும் காணப்படுது. ஆகவே உங்கள்ட்ட நான் கேட்கறது என்னன்னு சொன்னால், நாங்கள் வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்டங்களில் டிசிசி கூட்டங்களில் இந்த கானுகளில் நுழம்பு பெருக்கம் சம்பந்தமாகவும், மற்றது மழை நேரத்தில் வெள்ள அனர்த்தம் எங்கட பிரதேசங்களில் ஏற்படுறதுக்கு முக்கிய காரணமாக இருக்கின்ற இந்த கான்களை மக்கள் அபகரிக்கிறதாலையும் அல்லது அதில் தடைகளை ஏற்படுத்துவதாலையும் இருக்கிற பிரச்சனைகள் சம்பந்தமாக கதைக்கிற நேரத்தில், இப்போ நீங்கள் சொன்ன மாதிரி உள்ளூராட்சி நிறுவனங்கள் சம்பந்தப்பட்ட உள்ளூராட்சி நிறுவனங்கள் சொல்லுகிறார்கள், அந்த வீதி அபிவிருத்தி அதிகார சபைக்கு சொந்தமான கான்களை துப்புரவு செய்வதற்கான பணியாள் தொகுதி ஆளணி தங்களிடம் இல்லை, ஆனால் வீதி அபிவிருத்தி அதிகார சபை சொல்லுகிறார்கள் அந்த கானை மெயின்டைன் பண்றது தங்கட பொறுப்பல்ல, அது உள்ளூராட்சி திணைக்களம் செய்ய வேண்டும் என்று சொல்லி, இது இப்ப இல்ல நீண்ட காலமாக ரெண்டு திணைக்களங்களும் மோதிக்கொண்டிருக்கிறார்கள். ஆகவே இப்ப உள்ளூராட்சி அமைச்சரும் நீங்களும் சேர்ந்து ஒரு திட்டத்தை வகுத்து, அல்லது உள்ளூராட்சி நிறுவனங்களுக்கு ஆளணிய கூட்டுறதுக்கு ஒரு ரெக்கமெண்டேஷனை கொடுத்து இந்த கான்களை துப்புரவு செய்வதற்கு உங்களால் நடவடிக்கை எடுக்க முடியுமான்னு கேட்கிறேன். ஏனென்று சொன்னால் இப்ப அக்டோபர் நவம்பர் மாதத்தில் ஒரு பாரிய வெள்ள அனர்த்தம் வரும் என்ற ஒரு எச்சரிக்கை இப்போது பலராலும் விடுறதால, தயவு செய்து இந்த கான் பிரச்சனைகளையும் அபகரிப்பையை நிறுத்துவதற்கு உள்ளூராட்சி நிறுவனத்தோட சேர்ந்து ஒரு திட்டத்தை உங்களால் முன்வைக்க முடியுமா?
ගරු කථානායකතුමනි, එතුමාගේ අදහස සමග එකඟ වෙනවා. නමුත් ඒ මාර්ග රක්ෂිතවල තිබෙන කානුහාල මාර්ග පමණයි මාර්ග සංරක්ෂණ අධිකාරියෙන් නඩත්තු කරන්නේ. ඒ වගේම වවුනියාම දිස්ත්‍රික්කය තුළ මාර්ග රක්ෂිතය අනවසර ඉදිකිරීම නැති බව දැනුම් දීලා තිබෙනවා. මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කය නිසා මම විශේෂයෙන් ගැන ඇහුවා. අනිත් ඒවා ඇත්තටම කළ යුතු වෙන්නේ මම කලින් කිව්වා වගේ අදාළ පළාත් පාන ආයතන අදාළ ආයතන වලින් තමයි කළ යුතු වෙන්නේ. නමුත් මේ ඩෙංගු ප්‍රශ්න නිසා අප ලංගමත් දුම්රියටත් විශේෂ දින කීපයක් දාලා අර ශ්‍රමදාන වගේ ඒගොල්ලන්ගේ තිබෙන ඔය වගේ අත්තර දාලා තිබෙන ඉඩම් භාවිතයට නොගෙන තිබෙන ඉඩම් වල තිබෙන්න පුළුවන් නිසා යම් ශ්‍රමදාන දිනත් අපි දෙකක්ම යෝජනා කළා. ඒ වගේම අපි තවත් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකටත් අපේ නිලධාරීන් අපි පත් කරලා තිබෙනවා ඩෙංගු මර්ධනයට. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ අර පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම තමයි.
ගරු මන්ත්‍රීතුමා,
கௌரவ அமைச்சர் அவர்களே, இந்த முதலாவது கேள்வியில் ஒரு உபகேள்வியா, இரண்டாவது கேள்வி இல்ல கௌரவ சபாநாயகர் அவர்களே. இப்ப வவுனியா மாவட்டத்தை எடுத்துக்கொண்டீங்கள் என்றால், வவுனியா நகர மாநகர சபைக்கு உட்பட்ட பிரதேசத்தில் குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே, அந்த வவுனியா நகரத்துக்குள்ளுக்கு ரயில்வே ரோட்டுக்கு பக்கத்தால தான் பிரதான மழைநீர் வடிந்தோடுற கால்வாய் இருக்கு. இப்போது மக்களால் முழுமையாக அபகரிக்கப்பட்ட நிலைமை ஒன்று காணப்படுது, ஈரப்பெரியோளத்திலிருந்து தாண்டிக்குளம் வரை. அதே மாதிரி ஏ9 வீதிக்கும் ரயில்வே ரோட்டுக்கும் இடையிலே இருக்கிற ரிசர்வேஷனும் பலரால் அபகரிக்கப்பட்டு உங்களுக்கு பார்க்கக்கூடிய வீடுகள் இருக்குது. ஆனபடியால் அந்த அதிகாரிகள் உங்களுக்கு அனுப்பின பதில்ல இது அபகரிக்கப்படையில்லைன்றது பொய்யான விடயம் என்பதை உங்களுக்கு சுட்டிக்காட்டுவதோடு என்னுடைய இரண்டாவது கேள்விக்கு நான்
போகிறேன்.
மகே தேவனி பிரஸ்னயா மட அகண்ட கமதி அமைத்துமா, இப்ப அந்த எங்கட மெட்ரோ பஸ் சம்பந்தமாக உங்களுக்கு தெரியும், வடக்கு மாகாணத்தில் மிகவும் பெருந்தொகையான விசேட தேவைக்குட்பட்டவர்கள் இருக்கிறார்கள். மன்னார் வவுனியா முல்லைத்தீவு மாவட்டங்களில் இருந்து பெரும்பாலான நோயாளிகள், அதிலேயும் குறிப்பாக இந்த சக்கர நாற்காலி வீல் சேர் பாவிக்கிறார்கள் எல்லாம் யாழ்ப்பாணத்து வைத்தியசாலைக்கு போக வேண்டிய ஒரு சூழல் இருக்கிறதால, இந்த பிரதான நகரங்களில் இருந்து மன்னாரிலிருந்து யாழ்ப்பாணம், வவுனியாவிலிருந்து யாழ்ப்பாணம், முல்லைத்தீவிலிருந்து யாழ்ப்பாணம், குறைந்தது ஒரு நாளைக்கு ஒரு மெட்ரோ பஸ் சர்வீஸ் உங்களால் ஒழுங்கு செய்ய முடியுமாக இருந்தால் பல நோயாளர்கள் இதால பயன்பெறுவார்கள். அதை செய்ய முடியுமா என்று கேட்டுக்கொள்வதோடு, இந்த வீதி அபிவிருத்தி அதிகார சபைக்கு சொந்தமான வீதிகளில் இருக்கிற பழைய மரங்கள், எங்கட செனிவி அமைச்சர் இங்கே இருக்கிறார், 100 வயசுக்கு மேற்பட்ட மரங்கள் தொல்பொருளுக்கு சொந்தமானது என்று தொல்பொருள் சட்டம் சொல்லுகிறது. ஆனால் நூறு வயதுக்கு மேற்பட்ட பாரிய மரங்கள் வீதி அபிவிருத்தி அதிகார சபையால வெட்டி அகற்றப்படுது. நான் கேட்கறது, அதுக்கு மாற்றீடாக புதிய மரங்களை ஆட்சியில் நடுறதுக்குரிய ஏற்பாடையும் உங்களால செய்ய முடியுமான்னு கேட்டுக்கொள்கிறேன்.
கர்வமாத்திதுமா,
எதுமா கியப்பு மாம பிரித்துல துன்னிக்காரு கதானாங்கத்துமுனி வவுனியா டிஸ்ட்ரிக்டே மார்க சங்கன அதிகாரட்டாயத் இடங் வலட்ட அனவசர பதிஞ்சு கருவான் நெஹக்கியனேக தும்ரிய தபாத்மேந்துவே அனவசர பதிஞ்சு கருவான் நெஹக்கேல நிமி மார்க சங்க அதிகாரியை தம்ம வவுனியாவி நெஹக்கில தேனி மெட்ரோ சர்வீஸக சம்பந்த மாம கலிங்குவ வகையும் அப்பி லபனவசர தொலதி பலாபுரத்து உத்துரு பலாத்தே யாபனைய ඇතුළු තවත් නගර කීපයකට මේ මෙට්‍රෝ සේවාව හඳුන්වා දෙන්න ඒක තමයි මට පැහැදිලි කරන්න තියෙන මූලික වශයෙන් අනිහුත් මාර්ගවල ගස් පැලකිරීම වගේ දේවල් සම්බන්ධව සාමාන්‍යයෙන් ආඩී එක දිගට මේක කරනවා ඉතින් මම හිතනවා ඒක අපි කාටත් එකතුලා කරන්න පුළුවන් කළ යුතු දෙයක් කියන එක තමයි